సమంతా చక్కువాలేసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మసవన కాలో అయం బదంత దమ్మసవన కాలో అయం బదంత దమ్మసవన కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా. సుపిన్వత్ని, మే పినుతున్ హెమదినామ మే విలావే బలాపురుత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద మీ దేశనావే దాయకత్వే గిన కటయుతు కరాన్ని పులున్నరువ జయంతిపుర యాయ దహతున పదించి డి విక్రమరత్న మహాత్మా ప్రధాన పిన్వత్ పిరిసాయి మీ దేశనావట దాయకత్వే గిన కటయుతు కరాన్ని అపే దిల్రూక్ విక్రమరత్న మహాత్మా ప్రధాన పిన్నుతున్ మే మెదిరియట రెస్వెలా తిబెనోవా ధర్మశ్రవణీ కరంట మే పినతున్లా సియలు దినాట ముతుం చతురార్య సత్య అవబోధ కరగన్నట మే ధర్మదాన మే కుసల్ హేతువాసనా వేవా కిలపి ప్రార్థనా కరను. దెన్ ధర్మశ్రవణీ కరన్నట కాలయ పిన్నత్ని, మే లోకయే సువయక్ విదియట దనిన్నీమ పిన్నత్ని అవిద్యావనిసా. జ్ఞాన సంప్రయుక్త కెనేకుట లోకే గన మెదహత్కమక్ ఉపదీని. మీ లోకే సువదాయకాయి కేలా సువదాయక వీమ పినిస యా వినస్కిరీం వల్ యాన్ని నెహె. సువదాయక భవ అపేక్షావిం అపి నొయేక్ వినస్కిరీం కరన్నీ అవిద్యావటమై అవిద్యావటమై. సిత మెదహత్వ తబా గనీమ కియన్నీ జ్ఞాన సంప్రయుక్త కమటై. పిన్వత్ని, మీ జ్ఞాన సంప్రయుక్త శ్రావకయాగి సిత స్వభావేం సంస్కార సమగ సంస్కారయాన్గి సిత వెన్విలా పవతిను. ఏ సిత యాగి వెన్విలా పవతిను స్వభావేన్మ వెన్విలా పవ. ఎతకొట యా స్వభావేన్మ సంకార్యాన్గి వెన్ను నాట పస్సే స్వభావధరమేటమై యా సమపాత వెన్ని స్వభావధరం ఎత ఎతని యా మెదిహత్వీం నే యాగెముకు. నేను ఉదాహరణయక్ విదియట బుదురజనస్ బలాన్ని కొచ్చర వెదగద్ దేవాలది వదాలి కొయ్యతనం ధర్మయత్తిన దేవాలది. దెన్ మీ శివుర పావిచికరాన్ని అపి అర్థేకి తి పావిచికరలో ఓ శివుర దుర్వల వెనుకట ఏక అపిట పులువాంగ్ అందనయక్ విదియట పావిచికరాన్ని ఏక దుర్వల వెనుకట బుదురజానన్ వహన్సి అప్పట వదాల మీ మీ శివుర ఎంద తిరిగి వాగే నికం పహసుయింగ్ సెతపిండ పావిచ్చుకురాన్న దాన్ని కూడా ఏ దుర్వలను కూడా పాపిస్తాడు. కా సామాన్య మనిషి శివుర పాపిస్తాడు కానీ నేను బలాన్ని స్థిత ఉపేక్షాసాగత కెనిగ్గే విధిక్రమ తోట ఏకనాట ఏక పులం పాపిస్తా పాపిస్తాకి తీరు కానీ ఫలిం ఫలిం పొరపు శివురగైన నిమితి ఒళ్ళు వినాయని ఇటు పసి పాపిస్తాడు కానీ కివ పాపిస్తట అరగనాది బరి వెనుకట అలా నిమితి తిబ్బమ్మతమ్మా అపోయి మీకు కోమది పాపిస్తడు కానీ మీకు మీ పురోపు శివురనేది మీ పాగాన్ని కిలకెనికుట ఇతను ఏమితిన్నే సంస్కారానికి క్రమానుకూల సిత మిందెన్న పటంగత్తట పసి ఒక తిన్నే ఎత్తడం పిన్నోత్. ఏకటత్ అరగని ఇట పసి దేమ్ పాపిస్తట అరగనాది ఒక కకుల పియల పియల దుర్వల వెనువని దుర్వల వెనుకట బుదురచన శివదాల మహానిని ఒక బిత్తి కుటి హదాది బిత్తి ఎటమ తీయల మెటిటికక్ గహండి కియ అయి సతర మహాధాతు అటమ ఎకతు ఎండ దీల పెత్తకట వేణు. సతర మహాధాతు అటమ ఎకతు ఎండు సంస్కారగత వెన సితే స్వభావికం ఉంది. ఒక కారణుడు గద్దాల వందిన్న పటం గాను ఏ తమై సంస్కారాన్ మత హెసిరిన సిత సమహార విట మీ బుదురజనసు అదాలది కినికుట హితెండు పులవం అపోయి మేక సుదుసుదే అక్కేల అయ్యి సంస్కార అంటే బరవిచ్చ సితక్ ఏవిది తమై. దాని బుధురజానవ శివాదాలు రాతన్వహంసికి శివురు පාපිස්සට ගන්න කිව්වම. ඒතර පාපිස්සට ගන්නකොට රහතන් වහන්සේට විතරද පෑගෙන්නේ ඕක? පාපිස් කුටියටනේ උකුටුම් පෑගෙනවා. රහතන් වහන්සේ නමක් දරාගත්ත සිවුර බුදුරජාණන් වහන්සේ වදාළේ තික දුර්වල වෙනකොට පෝරවන්න බැරි නම් පින්වත් මානින් ඊට පස්සේ විකල්ප ක්‍රමවලට ගිහින් අන්තිම වෙනකොට ඕක පාපිස්සටම ගන්න කිව්වා. ඒ පාපිස්සට පාපිස්ස පෑගෙන්න බැරිද? ඒ රහතන් වහන්සේට දන් දෙන්නේ ශ්‍රාවකයට පෑගෙන්න බැරිද? පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර දියුණු එකක්ද. එතකොට දැන් අද නම් අපි ඔහොම එකක් දැක්කොත් එහෙම සමහර විට ඒ සංඝයා ගැනත් ගරහාවක් හදා ගන්න පුළුවන්. මේ බලන්නකෝ සිවුර දාලානේ පාපිස්සට කියලා. එතකොට අර මේ ඒකට හේතුව යාට කලින් සිවුර දරාගෙන හිටපු බවත් පේනවා. ඒක දැන් බිමට දාලා කියලාත් පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේක වදාලා අන්තිමට මොකද දැන් ඔක පාපිස්සටත් ගන්න බැරි අවස්ථාව වෙනවනික වෙලාවක්. රිකෝකෙද්දී ওই කුටි හදද්දී කුටියට මෙහෙම තියලා බිත්තියට තියලා මැටි ගහනවනේ කාලේ. ඒ කාලේ පතුරු තියලා ලී තියලා ඒකට මැටි ගහනවා. ඒ මැටි ගහනකොට එහෙම ඊට ඕකක් තියලා මැටි ගහන්න කිව්වා. සිදුරු ටික වැහිලා හොඳට මැටි ටික හිටී කිව්වා. ඒ තමයි මේ සතර මහා ධාතුවට එකතු වෙන්න දෙන එක. සංස්කාරයන්ට බර නොවුණු සිතක් හැම වෙලාවකම එහෙම තමයි. සංස්කාරයන් සමග ඇයි හොඳයි කාම්පාන සිතක් මේක පෙරේවි රාතනස නමක් මේ ස්වාමීන් වහන්සේ මේක පෙරෙව්වේ. ඉතින් මේක බොම් පරිස්සමට තියන්න ඕන. මේක බුද්ධාස්මිරම ආසනිකුත් හදන්න ඕන මේකට. ඉතින් මේක තියලා එන අයට පෙන්වන්න ඕන, වඳින්න ඕන, මේක කරඬුවක දාන්න ඕන. ලොකු කතා ඔක්කොම සංස්කාරයන් සමග ඇයි හොඳයි කාම්පාන කෙනෙකුටයි අදාළ. බුද්ධ ශාසනයේ සිත විසංකාරගත වෙන පැත්තට යනකොට එයා ස්වභාව ධර්මයටම එකතු වෙන්න දීලා අත් දෙක බැඳ ගන්නවා. එච්චරයි. ලෝකේ රහතන් වහන්සේලා නම් ඉන්නේ කවදාවත් සෑයවල් හැදෙන්නේ නැහැ. ඔක්කොම රහතන් වහන්සේලා නම් කවදාවත් සෑයවල් හදන්නේ නැහැ. එතකොට සෑයවල් හදන එක නරකද? නෑ. මේ පෘථග්ජන කෙනෙක්ව ධර්මයෙන් ඔසවලා තියන්න එයාට විධික්‍රම වුණනේ. විදික්‍රේක පාර ධර්මයේ විදර්ශනාව පැත්තට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තට සාමාන්‍ය මිනිහෙක් කරවන්න බෑනේ. කොහොමද සාමාන්‍ය කෙනෙක් කරවන්නේ එහෙම එකපාර? ඒ නිසා යාව කනපිට හරවණේක පටන් ගන්න ඕන එතනින්. ඒක නිසානේ පින්වත්නි හොඳට බලන්න. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය මේ බුදුරජාණන්සේගේ දේශනාව හරි ලස්සන දෙයක් කරනවා. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඒ ලෝකෙටම සාදු කියන්න පටන් ගන්නවා මුලින්ම. පවතින ලෝකෙට ආඹෝම හොඳයි කියලා තමයි පටන් ගන්න. ඒක හොඳයි, ඒ විදිය හොඳයි, මෙහෙම ඒ කරමු ඊට වඩා හොඳයි කියලා පටන් ගන්න. මිඳුහාරුණත් ලංකාවට ඇවිල්ලා ඉතින් ගස් වලට වැන්දා, ගල් වලට වැන්දා, පර්වත දිහා බලන්න මිනිස්සු යාඥා කරන්න පටන් ගත්තා. චිත්තරාජ කාලවේල්ට යාඥා කළා. ඒ කාලේ මිනිසුන්ට ඔච්චරයිනි තිබ්බේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා හොඳයි, ඕක හොඳයි, හැබැයි අපිට පුළුවන් මෙන්න මේ සෑයකට ඕක කරන්න කියලා. ඉක්මනට ධර්මාශෝක රජුරෝ ළඟට යවලා මේ සුමන සාමණේර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වළඳපු පාත්‍රයේ පුරවලා ධාතුන් වහන්සේලා මෙහෙට එව්වා. මෙහෙට වැඩම කරගෙන ඇදුවා සෑයවල් හැමතැනම. එතකොට මිනිසුන්ට අර චිත්තරාජ කාල වේල වෙනුවට පෙනුනේ රහතන් වහන්සේලා. චිත්තරාජ කාල වේල වෙනුවට පෙනුනි සෑය. එතකොට මෙයාලට හිතුනේ මොකද්ද? අනේ මේ අපි කලින් කරා වගේමනේ දැනුත් කරන්නේ. එහෙනම් මේ අපි අතර ලොකු වෙනසක් නැහැ. එතකොට ලොකු වෙනසක් තියෙනවා කියලා දැක්ක ගමන් මේ සාමාන්‍ය මිනිහෙක් වෙනස් වෙන්න කැමති නැහැ එකපාරට. එතකොට එයා උපාය මාර්ග ඔස්සේ වෙනස් කරන්න ඕන. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ රහතන් වහන්සේලා නම් හැමෝම සෑයවල් හැදෙන්නේ සතර මහා ධාතුවට මේකතු වෙන්න දීලා වැද්දකට. සතරමා ධාතුනේ. ඉතින් සතරමා ධාතු සතරමා ධාතු වලටම එකතු වෙන්න ඕන. එතකොට අර විසංකාරගත නොවුණු සිත් තියෙන මිනිසුන්ට සංස්කාරයන්ගේ කුසලාර්ථය හඟවන්න අර සතරමා ධාතුට එකතු වෙන්න ඕන ටික අපි මැදින් අරගෙන සෑයක හදලා මේ වඳින්න පුරුදු කරනවා. ඇයි අර අකුසල සහගත සිත් පැත්තට බර වෙච්ච මිනිසුන්ට ඒ කුසල් සිත නව ආධ්‍යාත්මික ප්‍රබෝධයක් හදලා දෙනවා. ඉතින් පින්වත්නි මේ විදියට දකින්නකොට ඔයාලට තේරේවි හැම දෙයක් ගැනම බුද්ධ ශාසනය මැදහත් බව. අයහපත කියලා දෙයක් ලෝකේ නැති බව. යහපත කියලා දෙයක්වත් ලෝකේ නැති බව. අයහපතවත් යහපතවත් කියලා දෙයක් ලෝකේ බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ වදාළ එකම දේ සිත උපේක්ඛා සහගත කරගෙන මෙදහත් කරගෙන වර්තමානයේ තුල සංස්කාරයන්ගේ Nirodhaya දකිමින් ඒ Nirodhaya තුල පිහිටා ලෝකේ අතෑරලා දාලා තණ්හාව ගෙවලා දාලා සදාතනික අවිද්‍යාවෙන් ගැලවිලා අමා නිවනට ශ්‍රාවකයව සේන්දු කරන පණිවිඩයක් නේද අපගේ බුදුරජාණන් වහන්සේ කියලා ධර්මයෙන් බැලුවහම පේන්න ගන්නවා. එතකොට මේවා එකපාර කිව් කියලාත් බෑ. මේවා නොකියත් බෑ දැන්. මේවා එකපාර කියන්න පුළුවන්කමකුත් නෑ. නමුත් මේවා කියන්න ආයේ වෙලාවක් හම්බෙන්නෙත් නෑ. ඒ නිසා මේවත් විටින් විට කියන එකයි හොඳම දේ. පින්වත්නි, මේ ජීවිතයේ අද ලංකාවේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කරා යන්න බැරි එකම හේතුවයි තියෙන්නේ. ඒක මොකක්ද දන්නවද? ලංකාවේ මිනිසුන්ට උග්‍ර සද්ධාාවක් පමණක් තියෙන එක. උග්‍ර සද්ධාාවකට මෙකල අවබෝධය කර අරන් යන්න බෑ. උග්‍ර සද්ධාාවකට අරන් යන්න බෑ. ඒතර උග්‍ර සද්ධාාවක් තියෙන කෙනාව සද්ධාව විසින්ම නිවන් මාර්ගයේ තුල නවත්තනවා. උග්‍ර සද්ධාව ඕනම කරනවා. ඒතර මේ සද්ධාවත් එක්ක මේ ඇත්තටම සද්ධාව බැඳී පවතින්නේ අනුමාන ඥානයකට. දැන් ඔයාලා සද්ධාවෙන් ඉන්නේ බුදුරජාණන්ස දැකලාද? නෑ. බුණාතකින් බණාලාද? ඒත් නෑ. රහතන් වහන්සේලාගෙන් අහලාද? ඒත් නෑ. එතකොට ත්‍රිපිටකේ ලියපු අය දැක්කද? ඒත් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් මේ මිහිමත පහළ වුණා කියලා විශ්වාසයක් අපට තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ස්ථිරව බුදු කෙනෙක් මේ මහපොළොව හිටියා. මම මේ කියන එක තේරුම් ගන්න. අපිට මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන්නේ අනුමාන කතාව. ආනුමානික ඥානය. එතකොට මේ අනුමානය අපේ අත්දැකීමක් නෙමෙයි. අපි අහගත්ත කතාවක්. අන්නේ අහගන්නකොට සද්ධාව තමයි ඒ අනුමානය මත අපිව තහවුරු කරන්නේ. අනුමාන කරගත්ත දේ මත අපිව තහවුරු කරන්නේ සද්ධාව. අපි බුදුරජාණන්සේ කළා නෑ. අපි පිළිම දැක්කේ. පිළිම වලින් බුදුරජාණන්සේ පේන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ තවදුරටත් පිළිම හදන එක කිසිම තේරුමක් නැහැ. පිළිම වලින් බුදුරජාණන්සේ පේන්නේ නැහැ. බුදුරජාණන්සේ මේ පිළිමිට වඩා ආත්පස වෙනස් කෙනෙක්. ලංකාවේ හදලා තියෙන පිළිම තියෙන්නේ ඒවා මේ කලාකාරයෝ යාළගේ හිතේ ඇඳිච්ච හෙවණැල්ලකට අනුව කරපු වැඩක්. කලාකාරයෝ අනික ඒ කලාකාරවල සද්ධාවෙන් කරපු වැඩක් නෙමෙයි. යාළගේ කලාත්මක හැකියාව උපයෝගී කරගෙන මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා බුදුරජාණන් වහන්සේව නිරූපණය කළා. සාමාන්‍ය ඇත්තටම බුදුරජාණන් වහන්සේ දකින්න ක්‍රමයක් තියෙනවා. මට ওই කැලෑවක සානස් නමක් කිව්වා. ඒක හරි. ඒ කතාව ඇත්ත. සාමාන්‍ය ඉතිපිසෝ පාඨයේ විතරක් ලක්ෂ වාරයක් විතර කියනකොට උන්වහන්සේ බොහොම සිහිනුවණින් කියපු කතාවක්. ඒක හරියටම හරි. 75,000ක් විතර කියනකොට බුදුරජාණන්සේ දර්ශනීය වෙන්න පටන් ගන්නවා කිව්වා. හරියටම හරි ඒක. ඒක මේ බුදුරජාණන්සේ කියන්නේ බණ එහෙම කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේව ඉතිපිසෝ පාඨයේ තමයි මේ ලෝකේ තියෙන ප්‍රබලම පාඨේ. වෙන මොකුත් ඕනේ නැහැ පින්වත්නි. ඉතිපිසෝ පාඨයේ මතුරන්න පුරුදු කරන්න. පුරුදු වෙන්න. ඔය නා වූ යන ආරණ්‍ය සේනාසනෙහිම පුරුද්දක් විදියට ඒක කරන්නේ. පුරුද්දක් විදියට. ඉතින් ඒ ස්වාමීන් නිතර සජ්ජායන කොච්චර දෙයක්ද මේ දැන් දැන් එක එක පොත් පෙරලලා පොත් දීලා අපිට කියනවා මේව සජ්ජායනා කරන්න කියලා. මේ වඩ යන්න එපා. එක එක පොත් දෙනවා පැවිදි අය. හරි, මේ එක එක පොත් ගෙනත් දෙනවා. එතකොට ඒගොල්ලෝ වෙන වැඩක් ඔය කරන යන්නේ. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇතුලේ රැකෙන්න ඉතිපිසෝ පාඨ විතරක් ඇති. ඒ ඉතිපිසෝ පාඨයේ නිතර සජ්ජ වාහනේ යනකොට දැන් මම පුරුද්දක් විදියට මම කරන දෙයක් තියෙනවා. සාමාන්‍ය මම වැඩ ඉන්න තැන ඉඳලා සාමාන්‍ය ওই පාර්ලිමේන්තු හරියට එනකම් මම ඉතිපිසෝ පාඨය කියනවා. මම හැමදාම කියන්නේත් නැහැ. හැමදාම මම කියන්නේ නැහැ. ඉතින් මම වාහන්ට ගොඩ වෙච්ච වෙලාවෙ ඉඳලා පාර්ලිමේන්තු හරියට එනකන් ඉතිපිසෝ පාටිය කියනවා. හරි ලේසි හදාගෙන මේ ඇඟිලි වලින් හදාගන්න පුළුවන්. මේ මේම හදාගෙන කියනවා. ඉතින් මේ එක වාහනෙට ගොඩ වුණාම පොඩි පුරුද්දක් කරගන්න. මොකද්ද වාහනෙට ගොඩ වෙලා කොයි වෙලෙත් කතා කරන්න? මොකද්ද තියෙන්නේ ඉච්චර කතා කරන්න? ඒ වගේ පොඩි දේවල් ඒවා වුණා. හරි ලස්සන දේවල් ඒවා. එතකොට එදාට තේරෙවි මේ බුදුරජාණන් වහන්සේ පිළිමිට වඩා කොච්චර වෙනස් කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රති පිළිමිට වඩා කොච්චර වෙනස්ද කියලා තේරෙවි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ අපි හිතනවට වඩා ගොඩාක් වෙනස් කෙනෙක්. ඒ කියන්නේ වෙනස් කියන්නේ මේ ප්‍රතිමා අවුල් කියලා එහෙම නෙමෙයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම කෙට්ටු කෙනෙක් ඇත්තටම. බුදුරජාණන් වහන්සේ මහත කෙනෙක් නෙමෙයි. නැස බොහොම කෙට්ටුයි. කෘෂ ශරීරයක් උන්වහන්සේට තිබ්බේ. ඒකට හේතුව තමයි මේ සාමාන්‍යයෙන් අවුරුදු 6ක් විතර දුෂ්කර ක්‍රියා කළොත් අවුරුදු 6ක් විතර කෑම ගන්න නැතුව ඇඟ හැකිලුනොත් පෘෂ්ටිමත් ඇඟක් හැකිලුනොත් අවුරුදු 35න් පස්සේ ආය හැදින්නේ නැහැ ඇඟ. ඒක වේගෙන් හැකිලුනොත් ඇඟ. මේ අපි කියන්නේ අපි මේ නිකන් අපි ඩයට් කරනවා වගේ අපි අපි සමහර ප්ලෑන් කරන්නේ අපි ඩයට් ප්ලෑන් එකක් හදාගෙන අපි ඒ කරනවා වගේ නෙමෙයිනේ. වළඳලම නෑ මාස ගණන්. තුරු මේ ඇඟ හැකිලෙන්න ගන්නවනේ. එතකොට ආය මේ ඇඟේ පින්වත් මේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ආය නැගී සිටින්න ජවයේ එන්නේ නෑ. වියපත් වීම ආරම්භ වෙන්න ගන්නවා. එතකොට ආය හැදෙන්නේ නෑ. සාමාන්‍ය අවුරුදු 16 ඉඳලා විතර මේ වගේ එකක් කළොත් 20 ආයෙත් හදන්න පුළුවන් ආය ඇඟ. ඉතින් බුදුරජාණන්සේ මහත කෙනෙක් නෙමෙයි. බුදුරජාණන්සේ කෙට්ටු කෙනෙක්. උන්වහන්සේට බොහොම කෘෂ ශරීරයක් තිබුණි. ගොඩාක් මහතත් නැහැ. ගොඩාක් කෙට්ටුත් නැහැ. ඉතින් ලංකාවේ මිනිසුන්ගේ ශ්‍රද්ධාවේ හැටියට තමයි ওই පිළිම හදලා තියෙන්නේ. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපි පටිච්චසමුප්පාදෙම්මයි දකින්න ඕන. ඒ නිසා බුදුරජාණන්සේගේ රූපකාය කොහොම එකක්ද කියලා අපිට එච්චර වැදගත් නැහැ. බුදුරජාණන්සේ මෙකල ධර්මකායෙන් දැක ගන්නයි උත්සාහ කරන්න ඕන. එතකොට මේ ධර්මකායෙන් දැක ගැනීම පිණිස සද්ධාව කියන්නේ මා පුදුම ප්‍රතිබල සම්පන්න දෙයක්. හැබැයි අධික සද්ධාව විසින් ප්‍රඥාවට දොර වහන්න පුළුවන්. ප්‍රඥාවෙන් විමර්ශනීයට අදාළ දොර වහලා දාන්න පුළුවන්. සද්ධාව විතරයි පේන්නේ, ගාථා විතරයි පේන්නේ, වන්දනාව විතරයි පේන්නේ. නිතර ප්‍රඥාවට අදාළ අවකාශය සම්පූර්ණයෙන් වහලා දාන්න පුළුවන් අධික සද්ධාව. එක විදර්ශනා උපක්ලේශයක් විදිහටත් ධර්මයේ පෙන්වලා තියෙනවා. විපස්සනා උපක්ලේශයක් විදිහට ඒක පෙන්නවා අදි සද්ධාව මහන්නේ විපස්සනාවේ උපක්ලේශයක් බව. ඒ කියන්නේ සද්ධාව හොන්නේ නැද්ද? සද්ධාව නැත්තම් මුකුත්ම කරන්න බෑ පින්වත්නි. සද්ධාව නැති වුණොත් ඔය පින්වතුන්ට මුකුත් කරන්න බෑ. පින්වත්නි මේ හරියට මේ සද්ධාව කියන්නේ ඔරුව වගේ. සද්ධාව කියන්නේ ඔරුව වගේ. එතර නිවන වගේ. පැදීම කියන්නේ ප්‍රඥාව වගේ. ඒ ඔරුව විතරක් තිබිලා හරියන්නේ නැහැ. පැදීමක් නැත්තම්. එතර යාට විද්‍යාමාන වෙන්නේ නැහනේ. එතරට යනවා කියලා එකක් නැහැ. අද මිනිසුන්ට ඔරුවක් තියෙනවා. ඒකේ කැටයන් විතරයි තියෙන්නේ. ඒ ඔරුව කැටයන් කරලා වැඩක් නැහැ පින්නවත්. ඔරුව තියෙන්නේ එතර වීම පිණිස. එතර වීම පිණිස ඇති වෙන්නේ ජවය පැදීම කියන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ පැදීම පිණිස අවශ්‍ය ශිල්පීය කුසලතාවයක් තියෙනවා. ඔරුවක් පදිනවනම්, පාරුවක් පදිනවනම් හබල් ගාන්න ඕන. හබල් ගානවා වගේ තමයි සතර සතිපට්ඨාන. හබල් ගානවා වගේ. එතකොට මේක මහ විශාල ක්‍රියාවලිය. මේක ස්වභාවික ක්‍රියාවලිය. නිවන් මඟ කියන්නේ ස්වභාවික ක්‍රියාවලිය. ඒකනේ ඔරුව ගැන කියලා නිවන් ගැන කියන්න පුළුවන්. තාද මිනිසුන්ට තියෙන ඔරුව තියෙනවා. පැදීමකුත් නැහැ. හබලත් ඔහේ තියෙනවා. ඉතින් හබලක් පැත්තකින් තියෙනවා. මේක හබල බව දන්නවා. සතර සතිපට්ඨානින් තමයි අවබෝධය කරා යන්න පුළුවන් කියලා දන්නවා. එච්චරයි දන්නේ. මේක ඕනමයි කියලා දන්නවා. ඒ කියන්නේ ඊතර වෙනවා නම් හබල් ගාන්න ඕන බව දන්නවා. මේ හබලින් හබල් ගාන්න ඕන විදියක් දන්නවා. දෙපැත්තෙන් හබල් ගාන්න ඕන විදියක් එයා දන්නවා. හබලක් තියාගෙන ඔරුවේ වාඩි වෙලා ඉන්නවා වගේ මා දුර්වලකමක් අපිට තියෙනවා. තොට හබල් ගාන එක තමයි පින්වත්නි මේ පුද්ගලයන්ගේ සතර සතිපට්ඨානේ ජවයේ. ඒක ඇතුලේ සම්පූර්ණ කෘත්‍ය පැදීම කියලා අපි කියන්නේ. සම්පූර්ණ යාගේ චර්යාත්මකව කායිකව ඇති වෙන චලනයන්, ඊට පස්සේ හබල නිශ්චිත දිසානතියකට දෙපැත්තෙන් හබල් ගන්න රටාව. ඒ රටාව ඇතුලේ ඔරුව ඉස්සරහට ඇදෙන දිසානති තාම මනවින් අඳුර මේ ඔක්කොම ඉති කතාව ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මේ මේ කෘත්‍ය කෙරෙහි ඇති වෙන ජවය තමයි සම්මා වායාමයේ කියලා කියන්නේ. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන්නේ. ඒකට වීරිය කියන්නේ. ඉතින් මේක ඇතුලේ සමහර විට අපිට හරියටම තොටුපොළ පැත්තටම නොයන්න පුළුවන්. කියන අරහත්ත්වේ කරාම අපි යන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට අපි ගොඩ වෙන්නේ වෙන පැත්තකින්. තොටුපොළෙන් තමයි අපිට ගොඩ වෙන්න ඕන. නමුත් අපි තවත් පහළට යන්න පුළුවන් මේ කාලේ. ඒ කියන්නේ අරහත්ත්වේ කරා නොයා සමහරට අපි මෙහි සෝවාන් වෙන්න පුළුවන්. අරහත්ත්වේ කරා යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අන්න එතනදී තව කෙනෙකුගේ ජවය හම්බෙන්නත් ඕ ජවයත් ඕන වෙන්න පුළුවන් සමහරට. තව කෙනෙකුගේ උපකාරයක් ඕන වෙන්න පුළුවන්. තනියෙන් එයාට කරගන්න බෑ. ඒ වගේ මේ කාලේ හොඳ දක්ෂ ධර්මයේ දාන්න විනය දාන්න කෙනෙකුගේ අනුග්‍රහය ඕන. බුද්ධ කාලෙෙම නෑ. ඇයි බුද්ධ කාලෙෙම නැත්තේ? මේ පදින්න ඕන මේ විශාල ජලාශය තුළ අද වගේ රැලි නැඟුන්නේ නෑ ඒ කාලේ. ඒ කාලේ නොසන්සුන්. එතකොට පදින්න ලේසිනි. රැලි නගින් නැති තැනක ආබල් ගන්න එක හරිම ලේසි වැඩක්. තේ ඒ කාලේ තව කෙනෙකුගේ උදව්වක් ඕනේ නැහැ. රැලි නගින්නේ නැහැ ඒ කාලේ. එතකොට ලේසියෙන් ඉගොඩ වෙන්න පුළුවන්. හරි ඉලක්කෙට තොටුපළට යන්න පුළුවන් මේ කාලේ බෑ. එන්නේ 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 මේ කාලේ කෙලෙස් බලවත් වෙලා රාග ద్వේස මොහ බලවත් වෙලා ඉතින් මේ වගේ මහ ව්‍යාකූල තත්ත්වයක ඉන්නේ. අද ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ සද්ධාවේ අනුබලයේ විතරයි. එතකොට සද්ධාවේ අනුබලයේ විසින් අනුමාන ඥානයක් තමයි හදන්නේ. අනුමානෙට. අපි දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ගැන. අපි උනස් දැකලත් නැහැ, කතා බහ කරලත් නැහැ, රාතන් වහන්සේලා දැකලත් නැහැ, සාරිපුත්තහරු දැකලත් නැහැ. අපි ඔක්කොම විශ්වාස කරගෙන ඉන්නවා. එච්චරයි. ඒ විශ්වාසය ආවේ සද්ධාවට. ඒක හොඳම හොඳ දෙයක්. එතකොට සාරිපුත්තයන් වහන්සේ නමක් හිටියා ඇත්තටම. මොග්ගල්ලාන මහරහතන්සේ හිටියා. අපි විශ්වාස කරගෙන කට කතාවෙන් ආපු එක පොත්පතින් ආපු එක හරිද අතීතයේ අතීතේ පුරා විද්‍යාත්මක සාක්ෂි වලින් ආපු ටික ඊට පස්සේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් ආපු එක ඒවා පිළි අරගෙන හරියටම හරි එක එතකොට ඒක තහවුරු වෙන්න නම් එයාට තියෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තියෙනවා මොකද්ද නේ එතකොට මේ පැත්තෙන් පරිස්සම් වෙන්නේ එතකොට ආනුමානික ඥානීය සද්ධාව සමග බැඳී පවතින එක තහවුරු වෙලා මේ පැත්ත පරිස්සම් වෙන්නේ ධර්මීය ඥානෙයි හොඳට අහන්න ඕන බුදුරජාණන් වහන්සේ අර ධර්මකායෙන් එයා දකින්න ඕන අර විශ්වාසවන්තකම අම්මා තාත්තා කියලා හාමුදුරු කියලා පොයට පන්සලේදී කියලා දහම් පාසලේ කියලා අනුමාන ඥානෙට ලොකු ජවයක් හම්බෙලා සද්ධාවත් හොඳට මෝරලා උතුරන්න සද්ධාව තියෙනවා ඒතර ඒ උතුරන්න සද්ධාව තියෙන එක ඇතුලේ පරිස්සම් වීම ඒක ඇතුලේ අපි තුල ගොඩනැගෙන ප්‍රවේසම් සහගතකම එන්නේ ධර්මීය ඥානෙ මොකක්ද ධර්මීය ධම්මකාය ඔස්සේ දැන් බුදුරජාණන් වහන්සේ රූපකායෙන් අද නැහෙනේ ධර්මකායෝසි බුදුරජාණන් වහන්සේ කියවනවා අන්න එතකොට එයාට පේන්නේ මොකද්ද එයාට පේනවා මහ විශාල ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නය මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රතිසන්දිය නැවත භවයේ හැසිරෙන එක අරුබුදය ප්‍රතිසන්දිය භවයේ හැසිරෙන එක අරුබුදේ නම් මේ අරුබුදේ හැදුවේ එයා තුල ගොඩනැගිච්ච භව සංකාර ඒ භව සංස්කාරයන් මත එයා එකතුනේ අවිද්‍යාව නිසා කියලා යාට මේ වචන තුන පේන්න ඕන. ඒ වචන තුන ඇතුලෙන් වාලට බුදුරජාණන්සේ පේන එක තමයි ධර්මකායෝස්සේ බුදුරජාණන්. අන්න ඒකෙන් තමයි මේ මේ මුළු ක්‍රියාවලියම තහවුරු වෙන්නේ. මොකද්ද අනුමාන ඥානයක් අම්මා කියලා බුදුරජාණන්ස නමක් පුතේ හිටියා. උනාන්ති මෙහෙම කෙනෙක් කියලා. ඉතින් අපිට එහෙමනි කියලා තියෙන බුදුරජාණන් මෙච්චර උස කෙනෙක්. මේ වගේ කෙනෙක් ඉතින් උන්වහන්සේට උන්වහන්සේ වඩිනකොට මේ සාමාන්‍ය මේ අපේ ඉන්න ගෙවල් වල වගේ උළුහසකින් යන්න බෑ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අද ඉන්න මිනිසුන්ට වඩා ප්‍රමාණෙන් යම් වෙනසක් තියෙන්න පුළුවන්. ඇයි? මේ නුවර යුගයට ගිහින් බලන්නකෝ. නුවර යුගයේ හිටපු රජවරුන්ගේ ඇඳුම් තියෙනවනේ කෞතුකාගාරේ. නුවර යුගයේ ගිහින් ඔය දළදා මාලිගා කෞතුකාගාරේට ගිහින් බලන්නකෝ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඇඳපු ඇඳුම. ඒක ගොඩාක් ලොකු ඇඳුමක්. ඒ ඇඳුම අපේ මේ ඉන්ද්‍රිය මට්ටමේ තියෙනවා. ඒක පස්සේ මහපු එකක් නෙමෙයිනේ. ඒ ඇඳුම අඳින්න රජුරු කොහොම ඉන්නද? එහෙනම් අපිට තේරෙනවා අවුරුදු 2300ක් ඇතුළත පවා මිනිසුන්ගේ කාය ස්වභාවයේ වෙනසක් වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600කට එහා පැත්තේ පහළ වෙච්ච මුනිවරයෙක් තුළ එහෙම වෙනසක් තියෙන්න පුළුවන්. ඒක ජීව විද්‍යාත්මකවත් අපිට පිළිගන්න වෙන එකක්. ඇයි හොඳට බලන්නකෝ පින්වත්නි අද අද මිනිස් ස්වභාවයෙන් පුංචි ඔය මහත්තුරුන්ගේ තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ බලන්න ඒගොල්ලෝ බොහොම වැඩිහිටියා ඒ වගේ. අද මේ උසස් පෙළ ලියන ළමේ බොහොම පුංචි. මේ මන් දැක්ක අර පුරුදු වෙන වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ මේ සාමාන්‍යයෙන් 9 වසර 10 වසර ළමයි වගේ ගොඩාක් පොඩි. එහෙනම් අපිට පේනවා රූප ස්වභාවයේ විශාල ජීව විද්‍යාත්මක වෙනස්කම් ටිකක් අවුරුදු කීපයක් ඇතුළත වෙනස් වෙලා කියලා. එහෙනම් 2600කට එහා පැත්තේ හිටපු මුනිවරයෙක් අපි වගේ වෙන්න බෑ. හැබැයි ඒක මේ රියන් 80ක් විතර නම් වෙන්න බෑ. ඒ නිසා රියන් 80ක පිළිම හදන එක කිසිම තේරුමක් නැහැ. අනවශ්‍යම මැදිහත් වීමක් එක්තරා විදියක. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අතිශෝක්ති අර්ථයක් ගොඩනගන්නේ කෙනෙක්ගේ ශ්‍රද්ධාවට තමයි මහදාන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ මහ පොළවේ හිට ගන්න ඕනනේ බුදුරජාණන් වහන්සේක. එතකොට ඉතින් පින්වත්නි, ඉතින් කෙනෙක්ගේ ශ්‍රද්ධාවට ප්‍රතිමාව විශාල වෙන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දකින්නකොට ඉතින් අපිට වඩා වෙනස් ඇත්තටම. ඉතින් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. අපි අනුමාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අහගත්තේ ඒවා උන්වහන්සේ සම්බන්ධ අපිට තියෙනවා. ඒ අනුමානයේ තහවුරු වෙන්නේ සද්ධාවත් එක. නැත්නම් විශ්වාස කරන්නේ කිලික් විශ්වාස කරන්නේ. එතකොට අනුමානයේ සද්ධාවත් එක බැඳී පවතින එක තහවුරු වෙන්නේ ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ බලනකොට තමයි ඔය එක තහවුරු වෙන්නේ. මොකෝ ධර්මකාය ඔස්සේ බලන්නේ? මූණ දෙන ලොකුම ප්‍රශ්නිය තුන් භවය anu ඉපදෙන්න වෙච්ච එක. ඒ ඉපදෙන්නේ භව සංස්කාර නිසා. ඒ භව සංස්කාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගොඩ නැගිච්ච ඒවා කියලා ඔය තිපරිවට්ටේ හොඳට දකින්න දකින්න ඔය පින්නතුන්ලාට ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ පේන්න පටන් ගන්නවා. හරි. ඔන්න ඔය ටික තිබ්බෝ, අච්චා ඔය තුන තිබ්බෝ. ආනුමානික වශයෙන් ගොඩනගාගත් தත්ත්වය ඇතුලේ ගොඩනගිය සද්ධා මාත්‍රය පරිස්සම්. බලන්න අද මිනිසුන්ගේ සද්ධාව පරිස්සන්නේ. පරිස්සන්නේ සද්ධාව. මේ හොඳට පරිද එක එක දේශන දේශකයන්ගෙන් දේශකයට වෙනස් වෙනවා එක. සද්ධාවේ කිසිම ප්‍රවේශමක් කිසිම ආරක්ෂිත බවක් නැහැ සද්ධාවේ. ඉතින් ඒක මම දැන් මේ කලින් බොවම හොඳට ඔය අපේ බණ එහෙම අහපු මහත්තෙක් මාව මුණ ගැහින්න ආවා. ඒ මහත්තයා මේ අදත් මං ඉන්න තැන ඉන්නවා. ඉතින් එයා බොහොම කලින් මං මට අපි අවුරුදු 2008 ඉඳලා විතර හොඳට ශ්‍රද්ධාව තිබුණා. ඉතින් හොඳ ශ්‍රද්ධාවන්තයි. ඉතින් අපි හරීම ශ්‍රද්ධාවෙන් ගනුදෙනු කළා. ඉතින් මම දැන් ඊයේ මහත්තයා ආවම මම බැලුවා විශාල වෙනසක් ඒ මිනිස්සේ. ඉතින් වෙනසක් මම බැලුවා කොහෙටද යන්නේ කියලා. ඉතින් එතකොට කිව්වා ඒ අන බණහන ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනේවත් මම අතින් කිව්වා. සමාධිය වැඩන්නේ නැහැ කියනවලු, සිල් ඕනේ නැහැ කියනවලු, ඔහොම කියනවලු. ඉතින් බුදුර මං ඇහුවා බුදුරජාණන් වහන්සේට එරෙහිවනේ ඒ ඔක්කොම කතා. ඇයි? සීලයක් ඕනේ නැහැ කියනවනම්, සමාධිය වැඩන්නේ නැහැ කියනවනම්, එහෙම තැනකට නම් යන්න එපා කවදාවත්. සීලයයි සමාධියයි නැතුව කොහෙද ප්‍රඥාවක් තියෙන්නේ? යන්න නම් එපා ඒ පැතිවලට. එතකොට ඒකෙන් එයාට උනේ විශාල යාගේ සද්ධාව නැසිලා කියපු එක. ඉතින් වන්දනාමාන කරන ගරු බුමන් දක්වනේවා තියෙනවා සද්දාව මැරිලා. ඇයි? අර සද්දාව කොහෙට ගියත් කොයි හාඳුරුගෙන් බණ ඇහුවත් පරිස්සම් වෙන කොහොමද? අර ආනුමානික වශයෙන් සද්දා මාත්‍රයෙන් අදාගත් දේවල් ටිකක් තියෙනවා. ඒක වැඩෙනවා සද්දාවත් එක්ක. ඒක ධර්මකායෙන් බුදුරජාණන් දකින්නට එයාට පේන්න ඕනේ. මොකද්ද? මම්මගේ ප්‍රශ්නේ තුන් භවය අනුව හැසිරෙන්න වෙච්ච එක. ඒක භව සංඛාර නිසා වෙච්ච වැඩක්. භව සංඛාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් මා තුල ක්‍රියාත්මක වෙන දේ කියලා මේක තමයි බුදුරජාණන් සවදාල් කියන්නේ. ධර්මකායෙන් භාගතුන හම්සේදී ආ බලන්න බලන්න කවදාවත් සද්දාව මැරෙන්නේ නැහැ. ඉතින් ඔය ටික විතරක් තිබ්බා කියලා කෙනෙක් අවබෝධය කරා යන්නේ නැහනේ. ඒතර අවබෝධය කරා යන්නේ කොහොමද කෙනෙක්? කෙනෙක් අවබෝධය කරා යන්නේ, අවබෝධය කරා යන්නේ ප්‍රඥාවට රුකුල ගත්තොත් විතරයි. ඔය එකකින්වත් ප්‍රඥාවට අනුග්‍රහයක් හම්බ වෙන්නේ නැහැ. මේ පැත්තේ ප්‍රඥාව හදාන්න ඕනේ. ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍යක්ෂ ඥානය එන්නේ. අන්න අරහේ අනුමාන කතාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට මේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට සිද්ධ වෙනවා අර ඉස්සල්ලා ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක දේ එයාට එයාගේ කය තුල ඒක දකින්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් ප්‍රඥාව සම්බන්ධව බැඳී පවතින ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂ වීම සද්ධාවෙන් වෙන්නේ. සද්ධාවෙන් ආනුමානිකව අනුමාන වශයෙන් බුදුරජාණන් සම්බන්ධ දරා ගැනීමක් තමයි ඔය පින්නතුන්ලාට තියෙන්නේ. ඔච්චරයි. ඉතින් ඔය ටික විතරක් තිබිලා කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ආනුමානිකව ගොඩනගාගත් දැනුම ඒක පරිස්සම් කර අඩු මේ සද්ධාවවත් මැරෙන්නේ නැතුව තියාගන්න යා විමසන්න ඕන ධර්මකායෝස්සේ බුදුරජාණන්. එතකොට මොකද්ද? තුන් භවය අනු යන සත්වයාගේ කතාව තමයි අරුබුදය. ඊට පස්සේ තුන් භවය අනු යන සත්වයාගේ අරුබුදයට හේතුව මොකද්ද? එයා තුල භව සංකාර රැස්වීම සහ ඒකට හේතු ප්‍රත්‍ය අවිද්‍යාව කියලා බලන එක. ඊට පස්සේ ඒ ටික තිබ්බම එක පැත්තයි තියෙටි. ඒ පැත්තෙන් නම් මොකුත්ම කරන්න බෑ පින්වත්නි. ඊට පස්සේ මෙයාට මේ ප්‍රත්‍ය ධර්මයා තුල ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රඥාවෙන් පින්නොත්. ඒ නිසා ශ්‍රේෂ්ඨ දේ ප්‍රඥාවයි. ශ්‍රේෂ්ඨම දේ ප්‍රඥාවයි. ඒතොර ප්‍රඥාවට උදව් කර ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍යක්ෂේ කරා යන්නේ. එයා ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. එයාට අර බුදුරජාණන් සීටියලු ධර්මයක් කිව්වලු ඒවා වැඩන්නේ. එයා තුලයි දැන් ධර්මේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස යාට උපකාර කරන්නේ අර ඉස්සල්ලා ධර්මකායෙන් දැකපු බුදුරජාණන් සින්නේ. ඒ අනුව එයාව ගලපා බැලීමෙන් උපදින ඥානය. ඒ අනුව එයාව ගලපා බැලීමෙන් උපදිනවා ඥානය. ඒ අනුව එයාව ගලපා බැලීමෙන් උපදින ඥානය මොකද්ද? ඒකටනේ අපි අන්වේ ඥානය කියන්නේ. ධර්මීය ඥානය යන්වේ ධර්මීය ඥානය සද්ධාව හදනවා අන්වේ ඥානයෙන් ප්‍රඥාව හදනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා බලනවා එයා දිහා කොහොමද බලන්නේ? අනේ මම තුන් භවය අනුව යන ගමන් දැන් කාම ලෝකේ කාම භවයේ මං ඉපදිලා. කාම භවයේ ඉපදුණේයි කාම ලෝකේ කර්ම රැස් වෙලා මට ඉස්සල්ලා. ඇයි රැස්ුනේ? අනේ පෙර සංසාර අවිද්‍යාවට වෙච්ච වැඩක් කියලා. එයා බලන අර ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලලා එයා ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට සද්ධා ඉන්ද්‍රිය මෝරනවා. ඒ ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක ටික තමන්ගීම කයට ගලපලා බලනවා. එතකොට ප්‍රඥාව මෝරන්න ගන්නවා. ප්‍රඥාව මෝරන්න ගන්න. මෙන්න මේකම තමයි අපි අර පෞගේ කාලේ දේශනා හයක් කළා අනුපස්සනාවයි අනුස්සතියයි කියලා. සද්ධාව අනුස්සතිය සම්බන්ධ බැඳී පවතින අර ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට සද්ධාව. ඒ ධර්මකායෙන් දැකපු තමන්ගේ දිහා බලනකොට අනුපස්සනාව. අනුස්සතියයි අනුපස්සනාවයි. ඉතින් ඔය දෙපැත්තෙම තමයි තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ යාට තියෙන හුදු විශ්වාස මාත්‍රෝස්සේ භවයේ සත්‍යයගේ කියවීමක් විතරයි තියෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියදී එහෙම නැහැ. එයා යාවම අනුපස්සනා කර කර නෑ නෑ මම ලෝකේ රැඳෙන්න ඕනේ නෑ. ඇයි මම මේ තුන් භව යනුව යන සංඛාර අනුව ගතවන ජීවිතයක් මට තියෙන්නේ කියලා එයා යාවම විමසා බලනකොට එයා තුල මතුවෙනවා පින්වත්නි මහා විශාල දර්ශන ඥානයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට බලන්න දැන් බලන්න එක පැත්තෙන් සද්ධාව හැදෙනවා අනිත් පැත්තෙන් ප්‍රඥාව හැදෙනවා. එතකොට මේ දෙපැත්ත හොඳට වැඩිනකොට ඉතින් මහ විශාල දක්ෂකමක්. එතකොට මේ දෙක එකම තලයක තියෙන්න ඕනේ. සද්ධාව ප්‍රඥාවට වඩා උඩට ගිහිනුත් බෑ මේ කාලේ. ප්‍රඥාව සද්ධාවට වඩා උඩට ගිහිනුත් බෑ. එහෙම වුණොත් එහෙම එයාට බැරි වෙලා හරි එක පැත්තකින් උඩට ගියොත් නිතන්නකෝ දැන් සද්ධාව ප්‍රඥාවට වඩා උඩට ගියොත් බැරි වෙලා හරි එහෙම උඩට ගියොත් එයාට විදර්ශනා විවිධ විදර්ශනාවට අයිති වෙනම විධික්‍රමයක් කියන්න වෙනවා. ප්‍රඥාව සද්ධාවට වඩා උඩට ගිහිනුත් මේ කාලේ බෑ. සද්ධාව ප්‍රඥාවට වඩා උඩට ගිහිනුත් බෑ. එහෙම උඩට ගිහින් අවබෝධය කරා යන්න බැරිද? පුළුවන්. ප්‍රඥාව විතර එතනින් ඔය ටික විතරක් හදාගෙන ප්‍රඥාව පැත්ත ගැන විතරක් හිතාගෙන ඉස්සරහට යනවා. එතකොට එහෙම ඉස්සරහට ගින් අවබෝධය කරා යන රහතන් වහන්සේට කියන්නේ දිට්ටප්පති රහතන් වහන්සේ කියලා. එහෙම අය මේ කාලේ බිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ සද්ධාව විතරක් වඩලා ප්‍රඥාව ඔතන ඔය මට්ටමට ප්‍රඥාව තියාගන්නවා. දැන් මේ කියපු මට්ටමට තියාගන්නවා. මේ මට්ටමට තියාගන්නවා. මේ පැත්තෙන් ආනුමානිකව ගොඩ නැගිච්ච ඥාණය අම්මා තාත්තගෙන් පොතපතෙන් හාමුදුරුවෝ කියපු නිසා හදාගත් එක සද්ධා ඉන්ද්‍රිය සමග බැඳී පවතිනවා. ඒක මැරෙන්න නොදී පරිස්සම් කරගන්න ධර්මකායෝස්සේ බුදුරජාණන් සීමසන. ඒ ධර්මකායෝස්සේ සීමසනෝ කියන්නේ මොකද්ද? තුන් භවය අනුව යන සත්‍යයගේ කතාව දකිනවා. අනේ බුදුරජාණන් තුන් භවයෙන් මිදුණා. ඇයි? අනේ බුදුරජාණන් වහන්සේ මිදුනේ තුන් භවය අනුව යන සංඛාර රැස් නොවිච්ච නිසා. ඒ සංඛාර රැස් නොවිනි උන්වහන්සේ බෝධි මණ්ඩලය අවිද්‍යාව නසලා දාපු නිසා කියලා ධර්මකායෝස්සේ දකිනවා. දකින්න සද්ධා මාත්‍ර මැරෙන්නේ. ඒක පින්වත්නි හොඳට පරිස්සම්. ඒ පරිස්සම් වුණාට කිසි දවසක සෝවන්නේ නැහැ එයා. එයාට සෝවන් වෙන්නත් බෑ. ඇයි? ඒ ටිකත් එක තියෙන ලෞකික සම්මාදිට්ඨිය විතරනේ. ලෞකික සම්මාදිට්ඨිය නම් ලෞකිකත්වයේ බොහොම අග්‍රඵලයක් නෙ භුක්ති විඳින්න වෙන්නේ. ඇයි ඒ කතාවට අපි කිව්වේ ලෞකික සම්මාදිට්ඨිය කතාවක් කියලානේ. එන ලෞකිකත්වයේ සැප පහසු තැනක යාට යාගේ භවයේ හැදෙන එකයි වෙන්නේ. ඉතින් උපරිම දෙවිවරු අතර. උපරිම දෙයයි ලෞකිකත්වයේ තැනකනේ යාට යන්න වෙන්නේ. සම්මාදිට්ඨිය ලෞකික සීමාවේ නම් තියෙන්නේ ලෞකික සීමාවේ අග්‍රඵලයක් තමයි වළඳන්න වෙන්නේ. ඉතින් එහෙමනම් දෙවිවරු අතර වගේ තැනක. ඊට පස්සේ අනිත් පැත්තෙන් යා මොකද කළේ? යාට උමනයි මෙයා තුල ප්‍රත්‍යක්ෂ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහළලම පිරුණම් පානවා. දැන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරුණම් පාව කියලා මං පාදු කිව්වා කියලා මං පිරුණම් පාන්නේ නැහැ නේ. ඒකනේ සද්ධාවෙන් විතර මේක කරගන්න බැරි. එහෙමනම් මම මගේ මා තුල ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අර අනුමාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන කියවගත් එක මම මගේ දෙයක් කරගන්න ඕන. මං තුල ප්‍රත්‍යක්ෂ කරගන්න නම් මට මේ අනුභූතික ප්‍රවණතායක විතරක් ඉඳලා හරියන්නේ නැහැ. මම ප්‍රත්‍යක්ෂ කරගන්න මම මොකද්ද කරන්න? ප්‍රඥාව වඩන්න ඕන. ප්‍රඥාව වඩන්න නම් යා මොකද්ද කරන්න ඕන? යාර ධම්මක ධම්ම බුදුරජාණන් රූපකයෙන් දකින්න බෑනේ මේ කාලේ. ධර්මකයෙන් යා විමසා බැලීමෙන් තහවුරු වෙච්ච එක යා ඒ අනුව එයාට ගලපා බැලීමෙන් උපදිනවා. ඒ ගලපා බැලීම කියන එකට අපි කියන්නේ මොකද්ද? අන්වේ ඥානය කියලා. ඒතර මේකට අපි තව දේශනාවක් කරන්න හිතනවා. දැන් මේක තේරෙන්නේ නැත්තම් අන්වේඥා ඒකරි ගලපල බලනකොට එයා බලන්නේ මොකද්ද? අනිම එතකොට එයා බලන්නේ මම තුන් භවය යනු යමින් දැනුත් ඉන්නේ මේ ගමනේ. එහෙම වෙලා තියෙන්නේ පෙර අතීත සංස්කාරයන්ගේ රැස්වීමක් නිසා. ඒ අතීත සංස්කාරයන්ගේ රැස්වීම පෙර අවිද්‍යාවේ ඵලයක් විදියටයි මං වළඳන්නේ කියලා එයා දකින්න පටන් ගන්නවා. එතකොට එයාට පේනවා මම මිදෙන්න ඕන ගැලවෙන්න ඕන නිදහස් වෙන්න ඕන වගේ එකක් ඔළුවට එනවා. අන්නේ නිදහස් වෙන්න ඕන කියන අර්ථය තියෙන්නේ. අන්නේ අර්ථයට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. ලෝකෙන් එහා පැත්තට යන්න ඕන කියලා දැක්මක් තියෙනවා. සිතුවිල්ලයි තියෙන්නේ. මම් භවයේ ඉන්නේ සංඛාර රැස් වෙන මට්ටමක් ඇතුළේ ඉන්නේ අවිද්‍යාව මත පීඩලා ඉන්නේ මිදෙන්න ඕන ගැලවෙන්න ඕන නිදාත් වෙන්න ඕන කියලා ඔළුවට එක සිතයි සිතුවිල්ලයි උපදින්නේ. අන්නේ සිතුවිල්ල කියන්නේ ලෝකයෙන් මිදෙන්න ඕන කියලා එකන්නේ. ඒ මිදෙන්න ඕන මට්ටමට එයා තුල දැක්මක් හිතේ තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉතින් ඒකේ යාට අග්‍රඵලයක් විදියට යාට ප්‍රඥාව එනම් මතක තියාගන්න මේ දෙකම එක තැනකට ගෙනල්ලා ඔයාලට පුළුවන් අය ඉතින් බොහොම අධීක්ෂණී කරන්න ඕනේ. ඒකයි ඇත්තටම අපි මේ භාවනා ක්‍රම කොහොමද කරන්නේ කියන එක ගැන විශේෂ අවධිකමක් මේ දවස්වල තියෙන්නේ. ඒකයි ඇත්තටම ඒකට අවස්ථාව ඕන කියලා අපි කියන්නේ. ඒකයි ඇයි හේතුව මෙතනට ආවට පස්සේ එක පැත්තක් අත්හැරලා ඉස්සරහට යන්න පුළුවන් පැති තියෙනවා. මෙතන සද්ධාව රඳව ගන්නවා. ඒ සද්ධාව රඳගෙන වෙන පැත්තකින් නිවන් මාර්ගය හොයන්න පුළුවන්. ඒකයි දික්ටප්පති රහතන් වහන්සේ නම් බිහි වෙන්නේ නැහැ මේ කාලේ. ඒ කියන්නේ මෙතනින් සද්ධාව අතහැරලා ප්‍රඥාවට අයිති අවකාශය විතරක් වඩාගෙන ඉස්සරහට ගියොත් අවබෝධය කරා යන්න බෑ. ඊට පස්සේ මේ කාලේ සද්ධාව විතරක් වඩාන හරි ප්‍රඥාවේ කතාව අයින් කරලා ඒක කොහොමත් බෑ. ඉතින් මේ කාලේ සත්‍ය ඒක බැරි ඇයි? ඒක බැරි මේක තැනක එයා හිර වෙනවා. එයා විදර්ශනාවට අකමැති වෙන තැනක් එනවා. එයා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ සංසිද්ධි අනිච්චානුපස්සි විහරණයෙන් බලන්න බරපතල අකමැත්තක් පළ කරනවා. එයාගේ මෝරපු සද්ධාව නිසා අපි අර ඉස්සෙල්ලා කිව්වේ පාපිස්සකට සිවුර දැම්මොත් එimhe යා එක පාගන්න කැමති වෙන්නේ නැහැ. එයාට පාපිස්ස අතරින් සිවුරක් පේන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ සද්ධාවට ඕක වෙන්නේ. ඉතින් ඒ නිසා පාපිස්ස කියන්නේ වෙන එකක්, සිවුර කියන්නේ වෙන එකක්. එයාට කලින් ස්වාමීන් වහන්සේ දරාගෙන හිටපු සිවුරයි මේ සිවුර. මේ කියන්නේ මැස්මින් පේනවා. මේ සිවුරේ මැස්ම දිහා බලලා කියනවා මේක සිවුර කියලා. නමුත් දැන් පාපිස්ස තියෙන්නේ. එයාට ඒක පාගන්න හිතෙන්නේ නැහැ. ඒක පාගන්න හිතෙන්නේ නැහැ. මොකද එයාට හැම වෙලාවෙම පාපිස්නාවක් විදියට නෙමෙයි යාට වැටෙන්නේ. ඒක වැටෙන්නේ සිවුරක් විදියට. ඒ කියන්නේ අර අධික ශ්‍රද්ධාව නිසා එයා විපස්සනාවට ඈලිමෑලිකමක් එන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ සත්‍ය අවබෝධය කරා යන්න තියෙන එකම ක්‍රමය තමයි කායසක්කී රහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ නමක් බිහි වෙනවා. ඒක හොඳට ධ්‍යාන වඩලා ඇති වෙන එකක්. මේ දෙකම එක තලයකට ගෙනල්ලා සමාධියට අනුග්‍රහය ගන්න එක තමයි හොඳම කියලා මං හිතන්නේ. තව හොඳ ක්‍රම එකක හඳුරු කියන්න පුළුවන්. ඒගොල්ලෝ මේ හොඳ ක්‍රම කිව්වට ඒගොල්ලන්ට විපස්සනාවේ එක තැනක හිරවීමක් තියෙනවා. එක තැනක ඒගොල්ලෝ ඉතින් මං දන්නේ එක එක සවනසලා ඉන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මෙතනට අපි හොඳට සද්ධාවයි ප්‍රඥාව එකම තලයකට ගේන්න ඕන. ගෙනල්ලා තමයි සමාධියට රුකුල ගන්න ඕන. මේ දක්වා උසමලා තියන්න ඕන. ඉතින් ඔසවලා තියන්න. ඉතින් මෙතන ඒ කියන්නේ මේ ඇත්තටම මං හිතන්නේ සද්ධාවයි ප්‍රඥාවයි එක තලයකට ගේන්නේ ධර්මීය ඥානයයි අන්වේ ඥානයයි. ධම්මකාය ඒ කියන්නේ බුද්ධ මේ රූපකායෙන් බුදුරජාණන් වහන්සේ නොදැක ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දකින්න හදන එක ධර්මීය ඥානය. ඒ ධර්මකායින් දැකපු බුදුරජාණන් වහන්සේ අනුව විමසා බල තමන්ව විමසා බලනික අන්වේ ඥාන. එතන මේ ධර්මීය ඥානය සහ අන්වේ ඥානය ගැන පහුගිය කාලේ විවිධ විදිහට කතා කරලා තියෙනවා. මම හිතනවා මේ ධර්මීය ඥානයයි අන්වේ ඥානයයි දෙකෙන් තමයි කෙනෙක්ගේ සද්ධාවයි ප්‍රඥාව එක තලයකට ගේන්නේ. ඊට පස්සේ එක තලයකට ගෙනල්ලා අපි මේ දෙක එක තලයක දියුණු කරන ගමන් සමාධිය වඩනවා. සමාධිය වඩන්න පටන් ගන්නවා. ඒ සමාධිය වඩන ගමන් මේ தත්ත්වෙ ටික ටික ඔසවා තබනවා. අර සමා සද්ධාව සහ ප්‍රඥාවට අදාළ ධර්මීය ඥානි සහ අන්වේ ඥානේ අර අනුභු මොකද්ද මේ අනුමානේ සහ ප්‍රත්‍යක්ෂය කියලා අනුමාන කරගන්නක මේක තමයි දස් බුදුරජාණන්ස වදාලේ කොහොමද මේ උනාසික තැනක වදාලානේ මහණෙනි ආශ්‍රව ක්ෂය වීම කියලා මං වදාරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවණංකයන් වදා මහණෙනි මං ආශ්‍රව ක්ෂය වීම කියලා එකක් වදාරන්නේ රළු නීවරණයන්ගේ කැඩීම කියලා එකක් මම වදාරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ජානාමි පස්සාමි කියන දෙක ඇතුලෙන් කියලා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ එක සූත්‍රයක තියෙන උපනිෂ කියලා සූත්‍රයක තියෙන නො අජානතෝ නො අපස්සතෝ කියලා පාවිච්චි කරන එක තමයි මහණෙනි නොදැනීමෙන් නොදැකීමෙන් ආශ්‍රව ක්ෂය වීම කියලා එකක් මම වදාරන්නේ නැහැ කියලා ජානෝ අජානතෝ නෝ අපස්සතෝ එකක වෙන්නේ නැහැ කියනවා. ඒතර ජානතෝ කියන්නේ සද්ධාවේ සීමාව, පස්සතෝ කියන්නේ ප්‍රඥාවේ සීමාව. අර දෙපැත්තටම ওই දෙක දාන්න පුළුවන්. දැන් බලන්න සද්ධාව මේ පැත්තේ තියෙනවා, මේ පැත්තේ ප්‍රඥාව තියෙනවා. සද්ධාවත් එක්ක අනුමානය හැදෙනවා, ප්‍රඥාවත් එක්ක ප්‍රත්‍යක්ෂය හැදෙනවා. සද්ධාව සහ අනුමානේ තහවුරු වෙනවා ධර්මීය ඥාණයෙන්, ප්‍රඥාව සහ ප්‍රත්‍යක්ෂේ තහවුරු වෙනවා ප්‍රඥාවෙන්. සද්ධාව ආනුමානික ඥානෙ හදද්දී ධර්මීය ඥානෙ ඔස්සේ ධම්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ දැකීම තුල එයා තුල ලෞකික සම්මාදිට්ඨිය තීව්‍ර වෙනවා මේ පැත්තෙන් ප්‍රඥාව ඔස්සේ ප්‍රත්‍යක්ෂේ කරා යන ශ්‍රාවකයෙකුට අන්වේ ඥානෙ යනුව ගලපා බැලීම තුල ලෝකෝත්තර සම්මාදිට්ඨියට උපකාර වෙනවා තව කෑලි දෙකක් අපිට ඒක උතුන මොකද්ද අජානතෝ මේ පැත්තේට දැනගන්නකම පස්සතෝ දැකගන්නකම අනිත් පැත්තේට ජානතෝ දැනගන්නකම අනුමානෙට කියලා අහලා දැනගෙන යා දැකලා නැහැ මුකුත් අහලා හාමුදුරුවන්ගෙන් අහලා අම්මගෙන් අහලා තාත්තගෙන් අහලා පරපුරෙන් අහලා ජානතෝ දැනුවත් වෙලා යා දැනුවත් වෙන්නේ එළිය කෙනෙක් දැනුවත් කරන්න ඕන පොත් ලියලිය දැනුවත් කරන්න ඕන බණ කිය කියා දැනුවත් කරන අරක එහෙම නැහැ පස්සතෝ කියන්නේ දකින්නවා කියන එක දැක්ම ඒක දැක්ම යාට දැනුවත් කරලා වැඩක් නැහැ නේ යා දකින්නවා පින්වත්නි රුවන්වැලිසෑය දැකපු මිනිහෙකුට රුවන්වැලිසෑය ගැන කියන්න ඕනද? රුවන්වැලිසෑය තියෙනවා මෙහෙම ගැබක් තියෙනවා ගර්භයට උඩින් හතරක් කොටු තිනවා දේවතා කොටු තිනවා කොත් කැරල්ල තිනවා ඔන්න උඩ චූඩාමණික කියලා එකක් තියෙනවා කියලා කියන්න ඕනද? ඉතින් ඒක කියලා වැඩන්නේ මනුස්සය හැරිලා යන්න. රුවන්වැලිසෑය හොඳට දැකලා තියෙන මිනිහෙකුට මොකටද චූඩාමණිකය ගැන කියන්නේ? කිසිම තේරුමක් නැහැ. රුවන්වැලිසෑය දැකලා නැති මිනිහෙකුට තමයි ඔවා කියන්න ඕන. ඔයාල දාන්නවද අනුරාධපුරයේ මෙහෙම යන්න පුළුවන්. මෙහෙම ගියාම මහා විශාල සෑයවල් හම්බ වෙනවා. එතන ලොකුම සෑය තමයි මහා සෑයකේ මෙහෙමයි තියෙන්නේ. ඒකට අර අනුමානෙට මවා ගන්නවා හිතින්. ඉතින් මේ අනුමාන වශයෙන් මවා ගන්න එක සම්පූර්ණයෙන් ඇත්තමත් නෙමෙයි ඉතින්. අර යා ඇතුළේ මනස තුල මැවෙන එකක් නේ. ඒ මැවෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ නේ. මනස තුල මැවෙන එක විශ්වාස කරන්න බෑ නේ. මානසික වශයෙන් මැවෙන ගතිය කොහොමද විශ්වාස කරන්නේ? මැවෙන ගතියක් තියෙන. ඉතින් මැවෙන එක විශ්වාස කරන්න බෑ පින්නත්. ඉතින් මැවෙන එකේ පොඩි අර කියන වචනානුවනේ යාතුල මැවෙන්නේ වචනানুසාරින්නේ මැවෙන්නේ. වචන නැත්තම් මුකුත් නෑනේ. හොඳට බලන්නකෝ. ඔයාලා වචන නැතුව හිතන්නකෝ පුළුවන්ද බලන්න. හිතන්න බෑ. වචන නැතුව මොන හරි හිතන්නකෝ පුළුවන්ද? හිතන්න බෑ. එහෙනම් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. අභිවදනේ තුලින් තමයි යා බැසගන්නේ. අභිවදති. එතකොට ඒ වචනানুසාරයෙන් හැර අපිට හිතන්න බෑ. ඒ නිසා අපි වචනানুසාරය ගැන අවබෝධ කළොත් එයා සංඥාව අවබෝධ කරනවා. ඇයි වචනানুසාරයෙන් තමයි සංඥා ගොඩ නැගෙන්නේ. පුළුවන් නම් වචන නැතුව හිතලා බලන්න. ඉඩ නැහැ මනස තුල. ඉතින් වචනানুසාරයෙන් ගොඩ නැගෙන මනස තුල මැවෙන සංජානනයක් තියෙන්නේ. සංඥාවේ මුලාවට නොයන්ට නම් බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඒ වචන අනුසාරයෙන් මැවෙන ගතිය පිළිබඳ අවබෝධ කරන කෙනා අභිවදති. එයාගේ වචනය ගැන වචන ඉතා පරිසං වෙන්න ඕන. ඒ අභිවදනය තුලින් තමයි අජ්ජෝසාය තිට්ටති. එයා ලෝකේට, එයාගේ ලෝකේට බැහැගන්නේ. බැහැගන්න බෑ වචන නැත්තම්. බැහැගන්න බෑ. ඒතර වචන නැතුව අපිට හිතන්න ඉඩ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වචන ගැන හරි පරිස්සම් වෙන්න කියලා වදාළේ. වචන ගැන හරි පරිස්සම් වෙන්න ඕන. එතකොට මේ වචනේ ගැන අපි අවබෝධ කරගන්න ඕන. එතකොට ඒක අවබෝධ කරනකොට සංඥාවමයි අවබෝධ කරන්නේ ඇත්තටම. මේක සංස්කාරයන්ගේ ප්‍රධාන පොටක්. ඒකයි වචනය, සිතකය, වචනය කියලා තුනක් තෝරන්නේ. ඒක බොහොමට සංකීර්ණ කතාවක්. ඒක මෙන්න මේ කියන්න වෙලාවක් නෙමෙයි. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඔස්සේ අපි හොඳට විමසා බලනකොට, ඉතින් මේ මනස තුල මැවෙන මේ මානසික ප්‍රවාහය ගැන අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් අපි බලමු මේ දෙපැත්තේ කතාව මොකක්ද කියලා. මේ පැත්තේ ශ්‍රද්ධාව තියෙනවා, ඒකෙන් අනුමානක ඥානයක් තියෙනවා, ඒක තහවුරු කර ගැනීම පිණිස ධර්මීය ඥානයක් තියෙනවා. මේ ධර්මීය ඥානය ඔස්සේ අදකින්නේ ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට යාට පේනවා බව නිරෝධය කරපු බුදුරජාණන් වහන්සේ. ඒ බව නිරෝධය පිණිස අවශ්‍ය වුණේ මේ උන්වහන්සේට මේ සංඛාර නිරෝධය. සංඛාර නිරෝධය පිණිස හේතුනේ අවිද්‍යාවේ නිරෝධය කියලා යා බලනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ රූපයෙන් දැක්කේ කෙනාට එයා උන්වහන්සේ ගැන තහවුරු කරගන්නවා. ඇත්ත ඇත්ත බුදුරජාණන් වහන්සේ නම් නම් ලෝකේ හිටියමයි. එයාගේ ශ්‍රද්ධාව මැරෙන්නේ නැහැ. ඊට පස්සේ එයාට ශ්‍රද්ධාව මැරුන්නේ නැහැ කියලා එයාට මගපල නැහැ. රළු නීවරණයන්ගේ කඩාවැටීමක් නැහැ. ඒක කඩාවැටෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? මේ පැත්තෙන් ප්‍රඥාව හදන්න ඕන. ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍යක්ෂය කරා යන්න පුළුවන්. එතකොට මේ ප්‍රත්‍යක්ෂය කරා යන්න නම් ධර්මීය ඥානයත් එක්ක ඒ අනුව ගලපා බැලීමෙන් උපදින ඥානයක් ඕන. ඒ අනුව ගලපා බැලීමෙන් උපදින ඥානෙට කියන්නේ අන්වේ ඥානය. එතකොට යා බලනවා බුදුරජාණන් වහන්සේ බව නිරෝධය කළාට මම තුන් භවය අනුව දැනුත් යමින් අදත් යමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සංඛාර නිරුද්ධ කරාට මම සංස්කාරගතව ඉන්නේ. බුදුරජාණන්සේ අවිද්‍යාව නිරුද්ධ කළාට භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කරපු බව ඇත්ත. මම නම් අවිද්‍යාව නිරුද්ධ කරලා නැහැ. මම අවිද්‍යාව මත ඉන්නේ කියලා යාට යව පේනවා. එතකොට අන්න යාට යව පේන එක මේ පින්වත්නි, ඒකට අපි කියන්නේ පස්සතෝ. යාට යව දකින්න පුළුවන්. ඥානතෝ, බුදුරජාණන්සේ දැනගත් එකයි යා කළේ. එතකොට මේ පැත්තේ ඥානතෝ සද්ධාවට, ප්‍රඥාවට පස්සතෝ. සද්ධාව පැත්තට ලෞකික සම්මා දිට්ඨිය. ඉතින් සද්ධාවේ උපරිම තලයේ විදිහට ලෞකික සීමාවේ හොඳ තැනක යාගේ කතාව. එතකොට මේ පැත්තට ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ප්‍රඥාවට, මේ තමා තුළම දර්ශන ඥානෙ උපදවා ගැනීමට, ප්‍රත්‍යක්ෂයට, ඊට පස්සේ අන්වේ ඥානයට අනුබලයේ ලැබෙනකොට, එයා තුළ දර්ශනී පහළ වෙනකොට, ඒ පස්සතෝණ යා දකින්න ගන්නවා. යාමයි යා දකින්නේ. එතකොට යාට ලෝකෝත්තර සම්මාදිට්ඨියට ලෝකෝත්තර. එතකොට යාට හිතෙනවා, අනේ මම බොහොම දුර්වල මිනිහෙක්. මම තුන් භවයේ ඉන්නවා. මං සංඛාරගතව ඉන්නවා. අවිද්‍යා සහගතව ඉන්නවා. මේකෙ මිදෙන්න ඕන කියලා එයාට එන කැමැත්ත, හිත තුල මිදෙන්න ඕන කියලා එන ඒ සිතුවිල්ලට, ඒ සිතුවිලි මාත්‍රයට අපි කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ සිතුවිලි මාත්‍රයට තමයි අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ සිතුවිලි මාත්‍රයක් මත උරගාන්න පුළුවන් එකක් මේ. දැන් මේ විදිහට යා එහෙම ඔසවලා තබද්දී, ඒතර දැන් මේ දෙකම එක සම තලයක එනවා. මේ දැන් දෙකම එක ඔසවලා තියන්නයි තියෙන්නේ. දැන් දෙපැත්තම බොහොම හොඳයි. දෙපැත්තම ඔසවා තබන ගමෙන් මැදින් සමාධිය වඩන්න ඕන. අන්න දැන් මැදින් සමාධිය වඩන්න ඕන. ඒ වගේම මේ දෙපැත්තේ තයිති කතා ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ඉස්සෙල්ලා කියාපු අනුස්සතිය සද්දා. අනුස්සතිය සද්දාවට අනුපස්සනාව ප්‍රඥාවටයිති. අනුස්සතිය සහ අනුපස්සනාව ගැන දේශනා හයක් කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොම දෙපැත්තට දාදා දෙපැත්තට එතන මතක තියාගන්න මේ දෙකින්ම කරන්නේ. එක පැත්තකින් සද්දා ඔසවලා තියෙනවා, එක පැත්තකින් ප්‍රඥා. ඉතින් මෙතනට වඩාගෙන ඇවිල්ලා එක පැත්තකින් දැන් දෙපැත්ත මේකම තලයකට එකක් විතරක් ඔසවගෙන යන්න පුළුවන්. එකක් ඔසවගෙන යන්න පුළුවන්. ඒකක් ඔසවගෙන යනකොට ඒ පැත්තින් අරහත්ත්වේ කරා යාට දොර ඇරුණොත් ප්‍රඥාව විතරක් ඔසවගෙන යනවා. සද්ධාව මියදින්නේ නැහැ. දැන් අර ටික තියෙනවනේ පෙළට. ඒ ටික තියෙනවා හැමදාම. ප්‍රඥාව විතරක් ඔසවගෙන උඩට යනවා. ඒ ඔසවගෙන ගිහින් යා අවබෝධය කරා ගියොත් ඒ රහතන් වහන්සේ තමයි දිට්ඨප්පති රහතන් වහන්සේ කියන්නේ. දැන් සද්ධාවයි ප්‍රඥාව එක තැනක තියෙනවා. යත් අනුපස්සනා කරන ගමන් සද්ධාවම වඩනවා. බුදුගුණ වඩවඩ ඒක විදර්ශනාවට ගන්න පාවිච්චි කරනවා. බුද්ධානුස්සතිය මොඩනවා. බුදුරජාණන් වහන්සේමයි විපස්සනාවට පාවිච්චි කරන්නේ. ඔන්න ඕක බෑ මේ කාලේ කරන්න. මොකද එයා කැමති වෙන්නේ නැහැ ඕකට. ලංකාවේ බෞද්ධයෝ කැමති වෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ විපස්සනාවට ගන්න. ඉතින් ඇත්තම කතාව. බුදුරජාණන් වහන්සේ බුදුරජාන් වහන්සේ අනිත්‍යානුපස්සී විහරණයක් ඇතුළේ විමසන්න කොහොමත් කැමති නැහැ. ලංකාවේ බෞද්ධයෝ හිතන්න කැමති නැහැ. මේ පිරිනුවම් පාපු බුදුරජාන් වහන්සේ වෙනුවෙන් නේද මගේ මේ සියලු කෘත්‍යයන් කියලා මිනිස්සු සිතුවිල්ල උපද්දවන්න කැමති නැහැ. රාකන්දුළු ගලලා යා මහ විශාල සංවේගයකට පත් වෙලා අඬන්න පටන් ගන්නවා. එයාගේ සිත දුම්නසකට යනවා. ඉතින් ඒ නිසා මේ පැත්තිනුත් කරන්න බෑ. ඉතින් මේ පැත්තෙන් අර දෙකම එක තැනක තියෙන එක පැත්තක් සද්ධා විතරක් වඩාගෙන උඩට උඩට ගිහින් එතනින් විපස්සනාවට අනුබලයක් ගත්තොත් ඒකට අපි කියනවා සද්ධා විමුක්ත රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේත් මේ කාලේ බිහි වෙයි කියලා මම විශ්වාස කරන්නේ. එහෙනම් ලෝකෙත් බිහි වෙන්න පුළුවන් එකම එක රහතන් වහන්සේ නමයි අද ඉන්නේ. ඒ තමයි කායසක්කි රහතන් වහන්සේ. ඒ කායසක්කි රහතන් වහන්සේ මේ දෙකම එක තැනකට වඩලා මැදින් සමාධියට අදාළ උපකාරය අරගෙන වෙනම එයා ප්‍රඥාවිනුත් එයා විමසා බලලා ඒ විමසා බලපු එකින්ම කෑල්ලක් අරගෙන සමාධියට රූකුල ගන්න. ඉතින් ඒක තමයි මේ කාලේ හොඳම ක්‍රමේ. ඉතින් එතකොට එයා සමාධිය තමයි පාවිච්චි කරන්නේ. එතකොට එයාට මාර්ගසිතට කලින්ම ධානාසිත උපදින්න ඕන. ඒ කායසක්කි රහතන් වහන්සේගේ ස්වභාවය තමයි මාර්ගසිතට කලින් ධානාසිතක් උපදින්න ඕන. ධානාසිතෙන් තොරව මාර්ගසිතක් කවදාවත් උපදින්නේ නැහැ. ඒ නිසා සමාධිය නැතුව රහත් වෙනවා කියනවා නම් ඒක තනිකරම බොරුවක්. සමාධිය නැතුව කවුරු හරි කෙනෙක් කියනවනම් රහත් වෙන විදිය පෙන්වන්නම් කියලා ඒක වෙන්න බැරි එකක්. මොකද මේ කාලේ බිහි වෙන්නේ කායසක්කි රහතන් වහන්සේ විතරයි. රහතන් වහන්සේලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ තුන්නමක් ඉන්නවනේ. කායසක්කි රහතන් වහන්සේ, දිට්ඨප්පත්ති රහතන් වහන්සේ, සද්ධා විමුක්ත කියලා තුන් දෙනෙක් ඉන්නවනේ. ඒතර සද්ධා ඉන්ද්‍රිය විතරක් වටලා සද්ධා විමුක්ත රහතන් වහන්සේ බිහි වෙන. හැබැයි මෙතනද ප්‍රඥාවයි සද්ධාවයි දෙක ඔසව ගන්න ඕන කොමාරි දෙපැත්තේ. අනුස්සතියයි අනුපස්සනාවයි ධර්මීය ඥානේ අන්වේ ඥානේ විසින් යාව එකම තලයක ගේනවා. එකම තලයකට අරන් එනවා. ඊට පස්සේ යා කරන්න ඕන මේ දෙපැත්තෙම රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන් මේ කාලේ බිහි වෙන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ අද මේ මහ පොළොවේ ඇත්ත කතා කියන්න එපාය. ඒ නිසා ඔයාලා සද්දා විතරක් සද්දා මත පැලවිලා හිටියට කිසි දෙයක් නැහැ. නෑ දැන් අපි සද්දා වැඩන්නේ, අපි බුද්ධ පූජා තියන්නේ, අපි වත්පිළිවෙත් නෙමෙයි, අපි ඕව කරා දැන් කාලයක්. දැන් අපි මේ පැත්තයි දිනු කරන්නේ. කොහොමද වැඩන්නේ? ඒක කරලා වැඩන්නේ. බුද්ධ පූජාව නවත්තලා මුකුත්ම ඔයාලට කරන්න බෑ. එහෙනම් මේ දෙකම එක තැනකට ඔසවලා ඔයාලට මැදින් එකක් කරන්න තියෙනවා. ඒ තමයි මේ විදිහට බලලා ඔයාලට භාවනාවට වෙනම අවතීරණේ වෙන්න ඕන. එතකොට මේ දෙකටම සම්බන්ධව නෙමෙයි භාවනා කරන්නේ. මේ දෙකටම අදාළ නැහැ. නිකන් එයා හුස්ම දිහා බලන්න පටන් ගන්නවා. නිකන් වාඩි වෙලා දෙකටම අදාළ නැහැ. අර අනුපස්සනා කරද්දී එයා දැක්කා ඇස් දෙක පියාගෙන එයා විමසනවා සමහර විට. අනේ ඇත්තනි මම තුන් භව යනු යනවා. භව සංකාරණයේ හේතුව මේ භව සංස්කාරයන්ට පාදක වුණේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය නේද? මේක නේද මගේ කතාව කියලා බලනවා. මේක නෙමෙයි විදර්ශ නිවන් මගට. මෙයා මේක කන්නේ නැහැ. නිවන් මගට ගන්නෙ මොකද්ද? එයා ඒක දැනගෙන වෙනම අමුතු කතාවකට හුස්ම දිහා බලන් ඇවිල්ලා. මේ දෙකටම සම්බන්ධ නැහැ. ඇයි? අලුත් එක්කට යන්න වෙනවා මගපල කරා යනවනම්. සද්ධාවයි ප්‍රඥාව එකම සරල රේඛාවක පීටලා තියෙනවා. සමාන්තරව පවතිනවා සද්ධාවට ප්‍රඥාවයි, ප්‍රඥාවට සද්ධාවයි සමාන්තරව පවතිනවා. ඒ පවතින ගමන් හුස්ම දිහා හොඳට බලන්න පටන් ගන්න. එයා හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හොඳට හිත සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳිලා උත්තර සංසිඳනකම් උස්මදී වෙනව. අර සද්ධාවේ කතා වැඩකුත් නැහැ. දැන් ප්‍රඥාවේ කතා වැඩකුත් නැහැ. භාවනාවට එකක්වත් ගන්නේ නැහැ. භාවනාවට ගන්නේ දැන් වෙනම අලුත් එකක්. උස්ම දිහා බලන්න ආරම්භ. ඒතකොට දැන් සද්ධාව වැඩපු ප්‍රඥාව වැඩපු කෙනාට අලුත් වැඩක් දැන් කරන්න හිතලා තියෙනවා. කොහොම හරි ධානාසිත උපද්දවන්න ඕන. තයා හොඳට උස්ම දිහා බලලා ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳිලා ඉතින් ඒ සංසිඳීමත් එක්ක යා කොහොම හරි හුස්ම ආස්වාස ප්‍රාස්වාසයේම විමස විමසා ඒකට ආනාපාන සති සංයුක්තේ බැලුවාම එයාටම පුළුවන් වැඩක් කරගන්න. එහෙම බල්ල බල්ල හොඳට විමසලා ඒ විමසපු සිතකින් යා මොකද කරන්නේ? ඒ විමසා බලපු සිතින් අර සද්ධාවේ ප්‍රඥාවේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔයාලට තිනිකන් තේරුණා නේද? ධර්මීය ඥානිය සහ අන්වේ ඥානියන් බලපෑක අනේ සංස්කාර රැස් වෙලා අවිද්‍යාවට වෙලා. ඉතින් මේ නිසා මේ තුන් භවය anu ප්‍රතිසන්දිය කරා යමින් ඉන්න ඔක්කොම මේ විසිරිච්ච කතාවක්. සංස්කාර කොහෙවත් තියෙනවා, අවිද්‍යාව තවත් තිබිලා, පෙර ජීවිතේ තිබිලා. ඉතින් මේ තුන් භවය අනුව යනවල දැන් ඉස්සරහටත් යන්න වෙලා වගේ නිකම් මේක විසිරිලා අතීතයටත් විසිරිලා අනාගතයටත් විසිරිලා දැනුත් පොඩි පොඩි කෑලි ටිකක් තිනා වගේ පේනවා. ඔන්න ඔයක ඔය දුර්වල ඥානේ කඩන එකයි දැන් කරන්න ඕනේ. හොඳට උස්ම දිහා බල්ලා බල්ලා ආස්වාස ප්‍රාසාසයේ සංසිඳිලා බොහොම සමාහිත සිතකින් එයා මේ ටික ඔක්කොම එකම තලයක බලනවා. දැන් මේ වෙලාවේ මට චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ. එහෙනම් මම දැන් තමයි විද්‍යාව මත ඉන්නේ. අවිද්‍යාව මත ඉන්නකොට අවිද්‍යාව මතින් එයා සිතින් කයින් වචනින් යමක් රැස් වෙනවා නම් ඒ සියලු දේවල් සසරටයි ති සංකාර. දැන් රැස් වෙමින් තියෙනවා. මේ භාවනා කරද්දිත් දැන් රැස් වෙමින් තියෙනවා. දැන් භාවනා කරනවා කියලා මම ආලෝකෝට මේ නිවන් දකින්න කියලා ආවට දැනුත් තුන් භවයට අදාළ සංකාරය. ඒතකොට මේ සංස්කාරයන් විසින් අනාගත භවයේම හදනවා නේද? මේ මම දැන් අනාගත භාවනා කරනකොට මේ භවයේ නේද හදහද ඉන්නේ කියලා අවිද්‍යාවත් අபிසංස්කාරත් භවයත් ඔක්කොම එකම තලයක දකිනවා. මේ මොහොතේ පවතින විදිය දකිනවා. මේ මොහොතේ පවතින විදිය දකිනකොට යාගේ නිවන පිණිස යාගේ ස්ථානීය කේන්ද්‍රත්වයක් එනවා. වික්ෂිප්ත නැහැ. එතකොට අන්න මෙන්න මේ මට්ටම දකිනකොට මේ මට්ටම දකිද්දී යාට පේනවා අවිද්‍යාවත් දැන් තියෙන්නේ, අபிසංකාරත් දැන් රැස් වෙන්නේ, තුන් භවයත් මේ මොහොතේ හැදෙන්නේ. මෙන්න මේ මොහොතේ වෙන දෙයක් මිසක් අනාගතේ වෙච්ච දෙයක්ුත් නැහැ. අතීතේ වෙච්ච දෙයක්ුත් නැහැ. අනාගතේ වෙන්න තියෙන දෙයක්ුත් නැහැ. අනාගතේ දැන් මැවෙනවා. අනාගතේ දැන් හදනවා. දුන අනාගතේ දැන් හදනවා නම් අනාගතේ වෙන දෙයක් නෙමෙයි, දැන් වෙන දෙයක් තියෙන්නේ. අතීතේ වෙච්ච දෙයක් නෙමෙයි, දැන් වෙන. දැන් නේ අවිද්‍යාව. දැන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිකම මට අදාළ. දැන් තමයි බබ සංකාර රැස්වීම. දැන් තමයි තුන් භවයට අනුව භවයේ අනුව යන කමට අදාළ ජවය ශක්තිය දැන් හැදෙන්නේ කියලා එයා දැන් බලනවා. අන්න එහෙම බලනකොට එයාට වර්තමාන විපස්සනාවට ආйти විදියට එයා ස්ථානගත වෙනවා. දැන් වර්තමානි විතරයි පේන්නේ. අතීතයක් නැහැ, අනාගතෙත් නැහැ, අනාගත වෙන දෙයක්ුත් නැහැ, අතීතේ වෙච්ච දෙයක්ුත් නැහැ. දැන්නේ ඔක්කොම වෙලා තියෙන්නේ වගේ එකක් පේනවා. අන්නේම් පේනකොට මේ පේන මට්ටම බුද්ධ ශාසනය කොහොමද ලියලා තියෙන්නේ කියලා බලනකොට එයාට නාම රූප පරම්පරාවයි පේන්නේ. අවිද්‍යාව කිව්වත්, අபிසංකාර කිව්වත්, භවය කිව්වත් මේ මොහොතේ නාම රූප ටිකක් මිසක් වෙන මොකක්වත් නැහැ කියලා පේනවා. අන්නේ නාම රූප ටික ඉදිරිපත් කරගෙන තමයි එයා අනුපස්සනා කරන්නේ. ඒ නාම රූප ටික තමයි අනිච්චානුපස්සී විහෙරණින් බලන්න. එතකොට විදර්ශනා පාවිච්චි වෙනවා. එතකොට මාර්ගසිතත් එක්ක, මේ ධානසිතත් එක්ක යාට මාර්ගසිත උපදිනවා. දැන් යාට ඵලයටපත් වෙන්නයි තියෙන්නේ. දැන් යා ඵලයටපත් වීමේ සීමාවේ ඉන්නේ. ඉතින් මේ විදියට විමසුව තුන් මාසයක් විතර ඕක කළොත් එයා සංසිඳෙන්න ඕන. ඒ බඳු සංසිඳීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්න තුන්ලාට උපකාර වේවා. දේශනාවේ දායකත්වයේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි දී වික්‍රමරත්න මහත්මයා ඇතුළු පින්තුන් දරලා තිබෙනවා. ඒ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දාණයට සම්බන්ධ වුණු දේශකයන් වහන්සේ වෙච්ච අපටද ඉතා මෛත්‍රියෙන් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. වික්‍රමරත්න මහත්මයාට අපි ඒ වෙනුවෙන් ආශිර්වාද කරනවා. එතුමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම වික්‍රමරත්න මහත්මයා, TAN ටිගිරි කුමාරි මහත්මිය, විරංජ ගිහාන් වික්‍රමරත්න මහත්මයා, CSK වික්‍රමරත්න මහත්මයා, DP වික්‍රමරත්න මහත්මයා, DD වික්‍රමරත්න මහත්මයා කියන පින්වත් දූ දරුවන් ඇතුළු සියලුම දෙනාට අපි නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පින්තුන් බොහොම සද්ධාවෙන් අදත් මේ දේශනාවට සහ සම්බන්ධ වී සිටිනවා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම ඒ වික්‍රමරත්න පවුලේ නමින් මියගිය, දෙපාර්ශවගතව මියගිය වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටද මේ කුසල් අනුමෝදනා වේවා. සියලු දෙනාගේම භවය සුවපත් වේවා. දීගොඩගමගේ ඉමලිහා මී මාතාව, දොන් අදිරියන් වික්‍රමරත්න පියතුමන්, TAN WM විලියම් බණ්ඩාර පියතුමන්, WM ලීලා කුමාරි හාමී මෞතුමිය ඇතුළු සියලු ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ඥාතීන්ට, දෙපාර්ශවගත සියලුම පින්තුන්ට, ධර්මශ්‍රවණීට රැස්ුණා වූ පින්තුන් නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. සතර වරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరంగ్రక్కంతు శాసనం. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరంగ్రక్కంతు దేశనం. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరంగ్రక్కంతు తం సదా. ఒబ హెమ దినాటమ తెరువన్ సరణ.
రాగఖయో నిబ్బానం.